సమంతా చక్రవాళేషు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రువు సమ్మా సంబుద్ధురజనన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కార్య వేవా. సుపిన్వత్ని ఒబ హెమ దినామ అదత్తితామ శ్రద్ధావిం బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణయ కరాన్నటాయి. అద మీ ఉతుం ధర్మానుశాసనావ సందహా సదహతి దాయకత్వేగిన కటయితుకరను లబాన్ని మావి దలుపోత హత్వన పటుమగ పదించి అగ్ర సజీవనీ మహాత్మ్య విసిన్ మే ఉతుం దేశనావట దాయకత్వేగిన కటయుతు కరణో. అగ్రా సజీవనీ మహాత్మ్యట అపి ఆశీర్వాద కరణో. మే ఉతుం ధర్మదానమే కుసల్ ఎతుమియట మార్గఫల నివాన్ పినిసమ హేతుపకార వేవా కిలపి అధిష్టాన కరణో. దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే. పిన్వత్ని మే ససర బహోమ బిహిసునుయ్, ఇతా భయానక ససరక తమాయి అపిన్ని. పిన్నొత్ని మే సంసారయ మొహతక్వత్ విశ్వాస కరండ పులువంకమక్ నే. సంసారయ తుల అపట సెనసీమ కేల దయాక్ ఎత్తినే. సంసారయ తుల అపట తిబెన్ని బహోమ పీడాకారి, అసహనకారి, అర్బుదకారి అద్దెకీ. ఏం అద్దెకీ మతరిన్ అపి పిన్నోత్ని హెమ వెలావకమ హోయాండ ఉత్సాహకరణువా, హెమ వెలావకమ అపి ఉత్సాహకరణ హోయాండ ఉత్సాహకరణువా మే జీవితే తుల వడా ప్రీతిమత్, వడా ఆస్వాదజనక, వడా అర్థ సహిత అవకాశయక్ అపి హోయాండ ఉత్సాహకరణో. నముత్ అప్పటి హిమ వడా ఆర్త సహిత అద్దకీమాక్ మునగహిని నేహె. ఏ మునగహిని నేత్తి ససరక్యాన్ని బియకరు తెనాక్, సంసారీక్యాన్ని బిహిసును తెనాక్. మీ బిహిసును ససర పిలిబంద అపగే బుదురజాన నహంసి తమాయి అపట అనుదెన వదాలి. ఎతట ఏ బిహిసును ససరిన్ మిదీమ కేనిక ఇతా గెంబురు ధర్మయక మునగహీమిన్ అపిట అద్దకిన లభిన తత్వయాక్. ఎతట ఏ అపే అద్దకీమ అపి అద్దకిన తత్వయ పిన్నత్ని ధర్మయక అహంబు హమువీమక్ వగే అపిట అద పెనునాట నే. ఇది అపి లంకా విపదిచ్చ నిసా అపి బౌద్ధ ఉనా వగే పెనునాట. నమూత మే కల్పగానక నివాన్ మగ పిలిబంద ఇక్తరా అపే సెలస్మక్, ఏ సెలస్మి ఇక్తరా సంధిస్థానయక్ విధిహట తమాయి అపట బుదురజానన్ వహన్సేవ అద మునగహిలా తీయన్ని. శ్రీ సద్ధర్మే అపట మునగహిలా తిబెన్ని. పటిచ్చ సముపాద సంఖ్యాత ధర్మయ అపట మునగహిలా తీయన్ని. ඉතින් මේ පටිච්ච සමුප්පාද සංඛ්‍යාත ධර්මය විසින් අපිව මහ පුදුමාකාර විදිහට නිවාසනහලනවා. එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මය තුල අපට හැකියාවක් තියෙන්න උවමනයි යෙදෙන්න යෙදෙන්න. එතකොට තමයි අපේ වැඩපිළිවෙල නිවන පිණිස උපනිශ්‍රේ වෙන්නේ. දැන් අපිට අදත් පින්වත්නි වැඩපිළිවෙලක් තියෙනවා. මේ වෙලාවෙත් අපට බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපට මේ වෙලාවෙත් වැඩපිළිවෙලක් තිබුණට අපට පින්වත්නි නිවනට උපකාර වන විදිහේ වැඩපිළිවෙලක් ඇත්තේ නැහැ. එතකොට නිවනට උපකාර වන විදිහේ වැඩපිළිවෙලක් බවට අපි පත් කරගන්න ඕන අපේ මේ චර්යාත්මක වෙනස්කම්. එතකොට තමයි ඒවා ලෝකෝත්තර ගුණධර්ම වෙන්නේ. ඒකෙන් කියවෙන්නේ අපිට ගුණධර්ම අහිමි වෙලාම කියන එක නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ අපිට ගුණධර්ම නැහැ කියන එකම නෙමෙයි. අපට ඇත්තෙන්ම ගුණධර්ම තිබෙනවා. ගුණධර්ම අපි තුල තිබෙනවා. නමුත් ඒවා ලෝකෝත්තර මට්ටමේ ගුණධර්ම නෙමෙයි. ඒකයි තියෙන ප්‍රශ්නය. ගුණධර්ම කියන ඒවා ගොඩාක් ආගම් අදහන අය ළඟ තියෙන තත්ත්වයක්. ඒ කියන්නේ ආගම් අදහන බොහෝ දෙනෙක් තුල ගුණධර්ම පවතිනවා. ආගම් අදහන අය තුල ගුණධර්ම පවතිනවා. එතකොට ආගම් අදහන අය තුල ගුණධර්ම පවතින නිසා ඒ ගුණධර්ම ආගමින් ආගමට පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. හැබැයි කොහේවත්ම කතා කරන්නේ නැහැ ලෝකෝත්තර මට්ටමේ ගුණධර්ම ගැන. එතකොට ලෝකෝත්තර මට්ටමේ ගුණධර්ම කියන ඒවා අපට අහන්න ලැබෙන්නේ, අපට කතා කරගන්න ලැබෙන්නේ ලෝකෝත්තර මට්ටමේ ගුණධර්ම සාධාරණ වෙන්නේ බුද්ධ ශාසනයක් තුල. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි ලෝකෝත්තර ගුණධර්ම වලට අවකාශයක් තියෙන්නේ. මොකද ලෝකෝත්තරත්වයක් වෙන කිසිම ආගමික සංස්ථාවක කතා වෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. එනිසා ලෝකෝත්තර ගුණධර්ම කියන ඒවා මේ ලෝකයේ කිසිම ආගමික සංස්ථාවකට අයිති නැහැ. භාග්‍යවතුන් වහන්සේ විතරයි මේ ලෝකයේ නිතරවීම සම්බන්ධ ගැඹුරු සාකච්ඡාවකට ගියේ. දැන් අපි උදාහරණයක් විදිහට අපි මේ වෙනකොටත් හොඳට දන් පැන් පුදනවා. හැබැයි ඒකේ ලෝකෝත්තර ගුණය වැඩෙන්නේ නැති එක විතරයි තියෙන ප්‍රශ්නේ. අපි දැනුත් සිල් රකින්නවා. නමුත් ලෝකෝත්තර මට්ටමේ අධිශීලයක් අපි තුල නැති එක තමයි අපි මුහුණ දෙන ප්‍රශ්නය. එතකොට දැන් අපි මෙන්න මේ කාරණාවලදී අපි ඇත්තටම අපිට මහා විශාල දේවල් කරන්න උවමනා කරන්නේ නැහැ. අර ලෝකෝත්තර මට්ටමට අපේ ගුණධර්ම ටිකක් අපිට හදාගන්න පුළුවන් නම් ඇත්තටම අපිට මේ ලෝකය අතහැරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට මේ ලෝකය අතහැරෙනකොට ඒ ලෝකය අතහැරෙන එක හරිම සුන්දර දෙයක්. ලෝකය අතහැරෙන එක හරිම ලස්සන දෙයක්. ලෝකය අතහැරෙන මට්ටම කියන්නේ ඉතාම හොඳ දෙයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ ගුණධර්ම අපට ජීවිත දර්ශනයක් විදියට ටිකෙන් ටික දියුණු කරගන්නයි තියෙන්නේ. පින්වත්නි අපිට දැන් අර සමහර බුද්ධ දේශනාවල තියෙන ගුණධර්ම අපි පේන මට්ටමින්ම දියුණු කළාට ඒවායින් අපින් මේ බුද්ධ ශාසනය ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. මේ බුද්ධ ශාසනය තුල ඊට වඩා වැඩි දෙයක් අපින් බලාපොරොත්තු වෙනවා. දැන් බුද්ධ ශාසනයේ මේ දානය කියන එක නිතර නිතර ගුණධර්මාවලියේදී කතා ප්‍රමුඛව කතා කරන දෙයක්. එහෙම කියපු ගමන් මිනිසුන්ට ඔළුවට එන්නේ තිරිසන් සත්තුන්ට දෙන දාන, දාන්තල් දෙනේවා, ඊට පස්සේ ස්වාමින්වහන්සේලාට දන් දෙනේවා, බුද්ධ පූජා තියනේවා. මෙන්න මේ ආදී දාන කතාවට අදාළ දන් වැටක් අපේ ඔළුවට එනවා සහ අපි ඒවා පුරුදු කරනවා. ඒවා අපි බොහොම ඉහලින් පුරුදු කරනවා. අපේ මිනිස්සු තුල ඒ බුදුරජාණන් වහන්සේ වදාළ අර දන් දීමේ ක්‍රියාවලිය බොහොම ගැඹුරෙන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට පෞගේ කාලේ දළදා මාලිගාවේ දළදා වහන්සේ වන්දනා කරන්නට විශාල පිරිසකට අවකාශය ලැබුණා. ඉතින් මිනිස්සු ඉතින් අනෝරා වැස්සේ සෙලවෙන්නවත් නැතුව වතුර ගලාගෙන යද්දී වතුරට වෙලා වාඩි වෙලා හිටියා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. භාග්‍යවතුන් වහන්සේ වන්දන. ඉතින් මේ සමහර මිනිස්සු ඇවිල්ලා අපි දැක්කම සමහර බස්වල මිනිස්සු ඒ වහිනකොට වැස්සේ ඉදිරියේදී ඔළුවට තියාගෙන මිනිස්සු පොලිමේ ඉන්නකොට ඉතින් සමහර බස්වල ගියපු මිනිස්සු තමන්ගේ අතේ තිබුණු කුඩය ඒ මිනිස්සුන්ගේ දිසාවට විසිකලා. අපේ මිනිස්සුන්ගේ දානේ කොහොමද? මට මතකයි අපි ස්වාමීන් වහන්සේ නමක් එක ගියේ එක්තරා මහත්තයෙක්. ඒ මහත්තයාගේ වාහනේ තිබුණු දැන් අර අනෝරා වැස්සේ මිනිස්සු ඉටරේදී ඔළුවට තියාගෙන බිම වාඩි වෙලා දළදා වහන්සේ වන්දනා කරන්නට පෝලිම් වල හිටගෙන හිටියා. ඒ වැස්සෙන් තෙමිලාරි කමන්නේ එදා වන්දනා කර ගන්නට ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. නමුත් ඒ පෝලිම් වල මුල් භාගයේදී, ඒ කියන්නේ වන්දනාවට කිට්ටු වෙනකොට, ඒ ඇයට යම්කිසි හිසට සෙවණක් තිබුණා. පෝලිම් වල අවසාන භාගයේ තමයි එහෙම සෙවණක් තිබුණේ නැත්තේ. එතකොට ඒ අවසාන භාගයේ මිනිස්සු තෙමිලා දවස් දෙකක්වත් තෙමෙන්ට වෙනවා දළදා වහන්සේ වන්දනා කර ගන්න. නමුත් මිනිස්සු එහෙම හිටගෙන හිටියා, වාඩි වෙලා හිටියා. එහෙම ඉන්නකොට අපේ ස්වාමිනන්සලමක් මට කිව්වා, හරි පුදුමයි මිනිසුන්ගේ සිත්. ඒ ස්වාමිනහන්සේ ළඟ හිටපු මහත්තයා, ඒ මහත්තයාගේ වාහනේ තිබුණු කාපට් අරගෙන, වාහනික තියෙන කාපට් ටික අරගෙන මිනිසුන්ට දීලා තිබුණා. මේ ඔළුවේ තෙමින්නේ නැතුව, එහෙමත් නැත්නම් මිනිසුන්ට පහසුවෙන් අර බිමට එලාගෙන නිදාගන්න. එතකොට මොකද රාත්‍රියේ රැය පහන් කරද්දී මිනිසු බොහොම අපහසු ජීවිතයක් ගෙව්වේ. එතකොට තමන්ගේ වාහනේ තියෙන කාපට් ටික අරගෙන මිනිසුන්ට බෙදලා දෙන්න තරම් අපේ මිනිසුන්ගේ දාන සිත බලවත්. ඉතින් මෙන්න මේ බලවත්කම ලෝකේ කොහෙවත් නැහැ. සමහර යුරෝපීය රටවල් අපි වෙසක් කාලේට දෙන දන් දිහා දැක්කොත් එහෙම කවදාවත් අපි දියුණු වෙමින් පවතින රටක් කියලා නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ දියුණු වෙච්ච රටවල් වලවත් එහෙම දෙන්න කැමැත්තක් නැහැ, එහෙම දෙන්නේ නැහැ ඇත්තටම. අපි මොනවා කතා කළත් මේ අපි ළඟ තියෙන ස්වල්ප ගුණධර්ම ඔවුන් තුල නැහැ. එහෙනම් අපිට තියෙන්නේ මේ තත්වය, මේ අත්දකින්න තත්වයම අපිට ගුණධර්ම, මහා ගුණධර්මයක් විදිහට, ලෝකෝත්තර මට්ටමට උපකාර වෙන ගුණධර්මයක් විදිහට දාහණයම විමසණ්ඩයි තියෙන්නේ. එතකොට ඒ දාහණය තුලින් අපේක්ෂා කරන්නේ පුද්ගලයාගේ සිත තුළ අතහැරීම. මානසික අතහැරීම පිණිස ජවය තමයි දාණයෙන් ලැබෙන්නේ. බෞද්ධයෙක් නම් දන් දොන්න ඕන කියලා හිතාගෙන අපේ ගොඩාක් දෙනෙක් දන් දුන්නට දානාර්ථය තමයි පින්වත්නි මානසික වශයෙන් අතහැරලා දැමීමේ මූලික අඩබිරය. බත්මාළු ව්‍යංජන විදිහට අපි පූජා කරන දේවල් වල අර්ථය තමයි, අර්ථය මානසිකව සියල්ල අතහැරලා දැමීමෙන් තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. ඒ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම පිණිස මානසිකව අතහැරලා දාන්න තමයි අපි උත්සාහ කළ යුතු වන්නේ. එතකොට මේ මානසික වශයෙන් අතහැර දැමීමේ මූලික අඬබෙරයක් හැටියට නෙමෙයි මිනිස්සු අද දානේ පාවිච්චි කරන්නේ. අද දන් දෙන මිනිස්සු හිතන්නේ, අද දන් දෙන අය කල්පනා කරන්නේ කොහොමද, අද දානි දෙන අය හිතන්නේ පතන්නේ කල්පනා කරන්නේ ඒගොල්ලන්ට දානය තුළ මෙලොව යහපත් අර්ථයක් ලැබෙන්න ඕන කියලා. එනිසා බුද්ධ ශාසනයක දානාර්ථය අද දුර්වල වී පවතිනවා. ඇත්තටම සැබෑ ලෝකයේ දානය කියන්නේ අතහැරීමමයි. එතකොට අතහැරෙන්න නම් එයා දැනුවත් වෙන්න ඕන. අතහරින්න නම් එයා දැනගන්න ඕන සත්‍ය වශයෙන්ම මම අල්ලාගෙන ඉන්නේ කුමක්ද. දැන් අතහරින්න නම් අතහරින්නේ මොනවද කියන්නේ, අල්ලාගෙන ඉන්නේ මොනවද කියලා දැනගන්න ඕනනේ. එතකොට අල්ලාගෙන ඉන්නේ මොනවද කියලා දන්නේ නැති කෙනෙකුට පින්වත්නි කොහොමද අතහරින්නේ? අතහරින්න පුළුවන් කමක් නැහැ. අතහරින්න නම් එයාට තමන් අල්ලගෙන ඉන්නේ මොනවද කියලා දැනුවත්කමක් තියෙන්න ඕන. එතකොට දැන් අපි ඇත්තටම අල්ලගෙන ඉන්නේ මොනවද? අපි අල්ලගෙන ඉන්නේ පින්වත්නි අපේම අභ්‍යන්තරික මනෝභාවය. අපි අපේ සිතින් ලෝකේ කවරක්වත් අල්ලගත්තේ නැහැ ඇත්තටම. අපි අල්ලගත්තේ, අපි ග්‍රහණය කරගත්තේ, අපි තැඩිව තුරුල් කරගත්තේ අපේම මානසික ප්‍රවාහය. එතන අපේම මානසික ප්‍රවාහය තමයි බරපතල විදිහට අපි අල්ලගෙන තියෙන්නේ. එතකොට අපි අපේම මානසික ප්‍රවාහය, අපේම සිතින් අපි දැඩිව අල්ලගත්තා නම් මෙන්න මේ අපේම මානසික ප්‍රවාහය අතහැරලා දාන එක තමයි දාහනේ ගැඹීරාර්ථේ, ඉහළාර්ථය, කූට ප්‍රාප්තිය. ඒකට පොඩි අනුබලයක් ගන්න තමයි මිනිස්සු ආමිෂ දාණය පුරුදු කරන්නේ. ආමිස දානේ ගොඩාක් පැති තියෙනවා. ආමිස දානය, ධර්ම දානය, අභය දානය වගේ දේවල්. ඉතින් මේ අතරත් ශ්‍රේෂ්ඨ වෙන්නේ අභය දානය වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්ම දානය. ඇයි? පින්වත්නි, තමන්ගේම සිත අඳුන්වලා දෙන්නේ මේ ධර්මය. තමන්ගේම සිතේ ස්වභාවය කියලා දෙන්නේ මේ ධර්මය. තමන්ගේම ඇතුළාන්තයේ සම්බන්ධ කතාව ඔබට හේතු ගන්වන්නේ ධර්මය. තමන්ගේම ඇතුළාන්තය සම්බන්ධ තත්වය ඔබට තේරුම් කරන්නේ ධර්මය. ඇතුළාන්තයේ තත්වයන් තේරුම් කරන්නේ ධර්මය. එතකොට මේ ධර්මය තමන්ගේම ඇතුළාන්තය අපට හඳුන්වා දෙනවා. තමන්ගේම ඇතුළාන්තය අපට තේරුම් කරනවා. එතකොට ඒක ආමිස දානෙන්වත් අබේ දානෙන්වත් වෙන්නේ නැහැ. ඇතුළාන්තය අඳුනගත්ත කෙනෙකුට තමයි ඇතුළාන්තය තුල දැඩිව ග්‍රහණය කරගෙන තියෙන කුමන ස්වභාවයක්ද, මේ ස්වභාවයන්ගෙන් මිදෙන්න මං කවරක් කරන්න ඕනද කියලා විධිවිධානවලට යොමු වෙන්න පුළුවන් වෙන්නේ. එනිසා ලෝකෝත්තර මට්ටමට ඔබේ ගුණධර්ම ඔබට ඔසවා තබන්නට උවමනයි නම්, ලෝකෝත්තර මට්ටමට ඔබේ ගුණධර්ම ඔය පිනතුන්ලාට ඔසවා තබන්නට උවමනයි නම්, ඔය පිනතුන්ලා කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ඔය පිනතුන් කරන්න ඕන දේ තමයි ඕගොල්ලන්ගේ ජීවිතය තුළ භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාවට තමන්ගේම මානසික ප්‍රවාහය අතහැරලා දාන එක. එතකොට මේ මානසික ප්‍රවාහය තුළ ආත්මාර්ථයක් තමයි පවතින්නේ. ආත්මීය අර්ථයක් පවතින්නේ. ඒ ආත්මීය අර්ථය නිසාම පැන නගින තත්වයක් තමයි මානය වගේ තත්වයක්. තමන්ව මනින්න පුළුවන්කම. තමන්ව මනින මිම්මක් පේනවා. එතකොට තමන්ව මනින මිම්මක් පේන්නේ නැහැ ධර්මයේ හරහා බලනකොට. මොකද ධර්මයට එන්නේ එන්නේ යාතුල පුදුමාකාර අනතිමානිකමක් එනවා. එයාට සසර ප්‍රවාහය තේරෙනවා, සසර දුක තේරෙනවා. ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී සත්වයන් විදියට අපි එකම ආකාරයක විඳවන දුක්ඛස්කන්ධයේ තත්වයන් තේරෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමන්ට තමන්ගේ ස්වභාවය තේරෙනවා. එතකොට දැන් අපි අතහැරලා දැමිය යුත්තේ අපේම මානසික ප්‍රවාහය. අපේම මනෝභාවයන් තමයි අපි අතහැරිය යුත්තේ. එතකොට අපේ මනෝභාවයන් වල ස්වභාවය කොමක්ද? අපේ මනෝභාවයන් වල ස්වභාවය තමයි පින්වත්නි, අපි අපේම මනෝභාවය ආත්මාර්ථයකින් ග්‍රහණය කරගෙන තියෙනවා. ආත්මාර්ථය කියන්නේ මම කියන භාවය තුල, මනස තුල පැන නගින தත්වය තුල මාව නිරන්තරයෙන්ම නිරූපණය වෙනවා. එතකොට මාව විතරක් නෙමෙයි නිරූපණය වෙන්නේ, මාව වගේම බාහිර සවිඥානික ලෝකය මට කොච්චර සම්බන්ධද කියලත් මගේ මනස තුල අදහසක් වැඩ කරනවා. බාහිර සවිඥානික ලෝකය මට කොච්චර සම්බන්ධයිද? බාහිර සවිඥානික ලෝකය මට කොච්චර කිට්ටුද? ඉතින් මට අර කිට්ටු වෙච්ච මට සම්බන්ධ බාහිර සවිඥානික ලෝකයට හැම වෙලාවකම අපි බලපෑම් කරන්න යනවා. ඒතර බාහිර සවිඥානික ලෝකයට අපි බලපෑම් කරන්න යනකොට මෙන්න මේ බලපෑම් කරන්න යන එක ඇතුලේ තමයි කුසලා කුසල සංස්කාරයන්ට අවකාශය ලැබෙන්නේ. එතකොට ආත්මාර්ථය නිරූපණය වෙනවා මනස තුල. ඒ වගේම ඒ මනස තුල බාහිර සවිඥානික ලෝකය, සවිඥානික කියන්නේ විඥානි සහිත తত্ত্বය, විඥානි සහිත බාහිරත් විඥාන. අපි ඔක්කොම සත්වයන් විදියට විඥානයේ සහිතයි. බාහිර සත්වයන්ගේත් විඥානයේ සහිතයි. එතකොට බාහිර විඥානයේ සහිත සත්වයන් සහ අභ්‍යන්තර විඥානයේ සහිත මම අප දෙදෙනාගේම පොදු එකම කතාවක් තියෙනවා. එකම කතාවක්. ඒක ඇතුලේ තියෙන හේතුඵල බුද්ධ ශාසනයේ බොහොම පරිස්සමට හරීම ලස්සනට පින්වත්නි ලිහලා පෙන්නලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක ලස්සනට ලිහලා පෙන්නලා තියෙනවා. නමුත් මේ පුද්ගලයාට දානය කියන තත්ත්වය එයාට ඇයි අවශ්‍ය වෙන්නේ? දානය කියන ಗುಣධර්මයේ තුල ලෝකෝත්තර ආර්ථය ඇයි අපිට උවමනා කරන්නේ? දානය තුල ලෝකෝත්තර ආර්ථය අපට උවමනා කරන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, ආත්මාර්ථය තුල සෑම අවස්ථාවකදීම මගේ මනසට මාව ස්මතු වෙලා පේනවා. මගේ මනසට මාව ඉස්මතු වෙලා පේනවා. ඒ වගේම බාහිර සවිඥානික ලෝකය මට කොච්චර සම්බන්ධයිද? එතකොට බාහිර සවිඥානික ලෝකය මට සම්බන්ධ බව මේ අවිද්‍යාව පදනම් වෙච්ච සිතකට වැටහෙන්න ගන්නවා. එයා තමන්ට සම්බන්ධ බවට ඒ ලෝකය අඳුනා ගන්නවා. ඒ අඳුනා ගැනීම තමයි අපි බුද්ධ ශාසනයේ සංඥා විපල්ලාස කියලා කියන්නේ. බාහිර සවිඥානික ලෝකය මගේ ජීවිතයට සම්බන්ධයි, මට බාහිර සවිඥානික ලෝකයේ සම්බන්ධයක් පවතිනවා කියලා අපි හැම වෙලාවකම කල්පනා කරන්න ගන්නවා. එතකොට බාහිර සවිඥානික ලෝකයේ මට සම්බන්ධයි කියලා මම කල්පනා කරනකොට මොකද වෙන්නේ? මේ බාහිර සවිඥානික ලෝකයට මම විවිධාකාරයෙන් සිතින් බලපෑම් කරන්න පටන් ගන්නවා. බාහිර සවිඥානික ලෝකයේ වෙනුවෙන් මම විවිධ විතර්ක උපද්දවනවා. විවිධ විදියට බාහිර සවිඥානික ලෝකය විචාර බලනවා. විමස විමස බලනවා. ඒකයි අපි සමහරට ආදරය කරන කෙනෙක් නම් එයා කොහෙද යන්නේ? එයා කාත් එක්කද යන්නේ? එයා ඇසුරු කරන්නේ කවුද? විමස විමස බලන්නේ ඇයි? එයා මට සම්බන්ධයි කියලා, මම එයාට සම්බන්ධයි කියලා සංඥා විපල්ලාසයකට අපේ සිත හසු වී යනවා. එතකොට අර සංඥා විපල්ලාසයකට පින්වත්නි අපේ සිත හසු වී යනකොට සෑම අවස්ථාවකදීම අපි තුල දෘෂ්ටි විපල්ලාසයකට අහු වෙනවා. කොහොම දෘෂ්ටි විපල්ලාසයකට අහු වෙන්නේ? මේ පැත්තෙන් සවිඥානික පුද්ගලයෙක් විදියට ආත්මාර්ථය මම ඉන්නවා. ඒ වගේම බාහිර සවිඥානික ලෝකය මට ඍජුව සම්බන්ධයි. එතකොට මේ බාහිර සවිඥානික ලෝකයේ මට ඍජුව සම්බන්ධ වෙන විදියත්, වක්‍රව සම්බන්ධ වෙන විදියත් සම්බන්ධ සංඥා විපල්ලාස වලට අහු වුණාට පස්සේ එයා දෘෂ්ටි විපල්ලාසයකට අහු වෙනවා. එතකොට එයාට වැටහෙනවා මොකද්ද? මමත් ඉන්නවා, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා. මමත් ඉන්නවා, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්නවා. එතකොට මමත් ඉන්න, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්න තැන තමයි සසර කියන්නේ. මමත් ඉන්නවා නම්, මගේ කියලා ගන්න පුළුවන් සවිඥානික ලෝකයකුත් තියෙනවා නම්, ඒ ස්වභාවයට අපි කියනවා සංසාරය කියලා. ඒකට තමයි පින්වත්නි අපි සසර කියලා කියන්නේ. එතකොට පින්වත්නි මමත් ඉන්න, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්න මට්ටමට අපට ලෝකය වැටහෙනකොට ඒ වැටහෙන මට්ටමට තමයි සසර අයිති, සංසාරික පරිදාහය අයිති අන්න එතනට. එතකොට අර දෘෂ්ටි විපල්ලාස වලට අහුවෙච්ච ශ්‍රාවකයා තුල පින්වත්නි එයා තුල මමත් ඉන්නෝ නම්, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්නෝ නම්, ඒ මමත් ඉන්න, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්න මට්ටම තුල එයාට රාගය උපද්දවන්න අවකාශය ලැබෙනවා, ද්වේෂය උපද්දවන්න අවකාශය ලැබෙනවා, මෝහය උපද්දවන්න අවකාශය ලැබෙනවා. එතකොට රාග, ද්වේෂ, මෝහ මමත් ඉන්න, මගේ කියලා අයත් ඉන්න මට්ටමින් ලෝකය ගත්තහම එයාට රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා. එතකොට එයා තුල රාග, ද්වේෂ, මෝහ උපදිනකොට පින්වත්නි ඒ රාග, ද්වේෂ, මෝහ කියන තත්ත්වයන්ට හසුවීම, රාග, ද්වේෂ, මෝහ කියන තත්ත්වයන්ට අසුවීමට අපි කියනවා චිත්ත විපල්ලාස කියලා. දැන් මේ ශ්‍රාවකයා සංසාරික ගමනට හසු වෙලා ඉන්නේ. ඇයි හසු වෙලා ඉන්නේ? එක පැත්තකින් සංඥා විපල්ලාස වලට අහු වෙලා, අනිත් පැත්තෙන් දිට්ඨි විපල්ලාස වලට අහු වෙලා, ඒක ඇතුළෙම අනිත් පැත්තෙන් චිත්ත විපල්ලාස වලට අහු වෙලා. එතකොට මෙන්න මේ විදිහට විපල්ලාස වලට අහු වෙච්ච කෙනා සංඥා විපල්ලාසද, චිත්ත විපල්ලාසද, දිට්ඨි විපල්ලාසද වලට අහු වෙච්ච කෙනාට ඒ අහු වෙච්ච කම, සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස වලට අහු වෙච්ච කම ඒ පුද්ගලයාට මහා විශාල අවුලක්, විශාල අර්බුදයක්. මොකද අර්බුදය? මේ තුන් භවය, තුන් භූමිය අනුව එයාට ස්ථිරව යන්න සිද්ධ වෙනවා. තුන් භූමිය අනුවමයි යන්න වෙන්නේ. එතකොට මනුස්ස භූමිය අනුවම යන්න වෙන්නේ නැහැ. මනුස්ස භූමියම අනුව යනවා නම් බුද්ධ ශාසනයකට අපි කියන්නේ මොකද්ද? මනුස්ස භූමිය අනුවම යන කමක් තියෙනවා නම් ඒ මනුස්ස භූමිය අනුවම යන එකට අපි කියන්නේ පින්වත්නි පුනරුත්පත්තිය. බුද්ධ ශාසනයේ පුනරුත්පත්තිය පිළිගන්නේ නැහැ. බුද්ධ ශාසනය කියලා කියන්නේ පුනර්භවය. නැවත නැවත මේ පුනර්ථයක් සිද්ධ වෙන අර්ථයක් විදියට යාට සිද්ධ වෙන්නේ භවයට එකතු වෙන්න. මොන භවයටද? කාම භවයට, රූප භවයට, අරූප භවයට එකතු වෙන්නයි යාට සිද්ධ වෙන්නේ. එතකොට රූප භවයටත් අරූප භවයටත් කාම භවයටත් අනුව යන්න වෙලා මිසක් මනුස්ස ලෝකයට අනුව යන්න වෙලා නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච තත්වය බොහෝම අපහසු, කනස්සලු සහගත තත්වයක්. එතකොට මේ අරබුදයට අසු වුණාට පස්සේ බුද්ධ ශාසනයේ ඇත්තටම දානාර්ථය තමයි අර මමත් ඉන්න, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඍජුව හෝ වක්‍රව ඉන්න මට්ටමට ලෝකය වැටෙන්නේ නැතුව මාව අතහැරලා දාන්න පුළුවන් මට්ටම. මගේ කියලා ගන්න පුළුවන් ලෝකේ අතහැරලා දාන්න පුළුවන් මට්ටම. මොකද මමත් ඉන්න, මගේ කියලා අයත් ඉන්න මට්ටම වැටහුනේ සංජානනයේ තුල, දෘෂ්ටිය තුල. එතකොට දෘෂ්ටිය කියන එක අයිති භෞතික තත්වයකට නෙමෙයි. දෘෂ්ටිය කියන එක අයිති නැහැ භෞතික සීමාවකට. එතකොට දෘෂ්ටිය කියන එක අයිති කුමකටද? දෘෂ්ටිය කියන්නේ මානසික ස්වභාවයක්, මානසික ස්වરૂපයක්. එතකොට සංජානනය කියන්නේ, හඳුනා ගැනීම කියන්නේ මානසික ස්වභාවයක්. එහෙනම් මේ දිට්ඨියේ විපල්ලාසයටත් සංඥාවේ විපල්ලාසයටත් අහු උනේ එයාගේ අභ්‍යන්තරයමයි. අභ්‍යන්තරයම අන්න ඒ නිසා තමයි, ඒ නිසාම අභ්‍යන්තරය තුල චිත්ත විපල්ලාසයට අහු වෙලා යනවා. එතකොට ඒ රාග, ද්වේෂ, මෝහ ඒ පුද්ගලයා තුළ පැන නගිනකොට ඒ වාටත් වටිනාකම දීලා නැවත නැවත තුන් භූමිය අනුව යන විදිහටම එයාගේ ගමන් මඟ සකස් වෙනවා. එතන මේ අර්බුදය සම්පූර්ණයෙන්ම අයිති ඇතුළාන්තයට. මේ අර්බුදය බාහිර තත්ත්වයක් නොවේ. මේක සම්පූර්ණයෙන් අයිති අභ්‍යන්තරයට. ඒ නිසා තමයි බුද්ධ ශාසනය හැම වෙලාවකම පුද්ගලයන්ට කියන්නේ මේ නාම සංස්කාර ටික අවබෝධ කරන්න. නාම සංස්කාර ටික විදර්ශනා කරන්න. කීකේ බුද්ධ ශාසනය කියන්නේ ඒකයි. එතකොට මේ මමත් ඉන්න, මගේ කියලා අයත් ඉන්න මට්ටමට ලෝකය වැටහෙන එකම තමයි අතහැරලා දාන්න ඕන. නැතෝ ලෝකය පරිහරණය කරන දේවල් විතරක් අතහැරලා හරියන්නේ නැහැ. සමහරට අපිට අඳින්න තියෙනවා අපි කාට හරි දෙනවා, අපිට කන්න තියෙනවා අපි කාට හරි දෙනවා කරුණාවෙන්. ඉතින් ඒක දානේ කියලා හිතාගෙන අපි ඒකට සාදුකාර දීලා පින්වත්නි අපි අපේ ජීවිතය ගෙවලා දානවා. එතකොට අපි මේ විදියට අපේ ජීවිතේ ගෙවලා දැම්මට බුද්ධ ශාසනය ඒ බඳු ආකාරයට ජීවිතේ ගෙවලා දැමීම විතරක් නෙමෙයි අගේ කළ එක ගුණ ධර්මයක්. ඒක ඊටාම මෛත්‍රී සහගතව යා කරන දෙයක්. නමුත් මේ ලෝකයේ සැබෑම දානේ කියන්නේ අර මාව වැටහෙන මට්ටමට ගොඩනැගෙන නාම සංස්කාර ටික අතහැරලා දාන්න පුළුවන්කම. මගේ කියලා ගන්න පුළුවන් ලෝකයක් තියෙන බවට වැටහෙන නාම සංස්කාර ටික විදර්ශනා කරලා අතහැරලා දාන්න පුළුවන් මට්ටම. ඒ නිසා මමත් ඉන්න, මගේ කියලා අයත් ඉන්න මට්ටමට ලෝකේ වැටහෙන කම මානසික ප්‍රවාහයක්, නාම සංස්කාර ටිකක්. මෙන්න මේ ටික තමයි පින්වත්නි අපි අතහැරලා දැමිය යුතු වන්නේ. මෙන්න මේ ටිකයි අපි අතහැරලා දාන්න ඕන. එතකොට මේ ටික අතහැරලා දැමීම තමයි දානයේ ලෝකෝත්තර අර්ථය. ලෝකෝත්තර අර්ථය. අපි හිතානින්නේ දානය කියන්නේ මට තියෙන ඒවා කාට හරි දෙන එක. මට තියෙන කාලය තව කෙනෙක් වෙනුවෙන් කැප කරන එක. මට තියෙන ධනය තව කෙනෙක් වෙනුවෙන් කැප කරන එක. මට තියෙන ශ්‍රමය තව කෙනෙක් වෙනුවෙන් කැප කරන එක. ශ්‍රම දානය කියලා කියන්නේ. මිනිසුන්ට දානේ කිව්වම ඊට පස්සේ අබේ දානේ තවත් සතෙක් මරණයට කැප වෙලා ඉන්නවනම් එයාව බේරගන්න. ඉතින් අපි මීට කලනුත් කියලා තියෙනවා තිරිසන් සතෙකුට සතෙක්ව බේරගන්න එක හොඳ දෙයක්. හැබැයි එයාව අපි කොච්චර තිරිසන් සත්තුන්ව බේරුවත් අපි හිතමුකෝ සමහර අය ඉන්නවා මාළු නිදහස් කරනවා, සමහර අය ඉන්නවා කුරුල්ලු නිදහස් කරනවා. පාපී පුද්ගලයන් එකතු වෙලා කුරුල්ල කූඩු වලට දාලා පාරායිනි තියාගෙන ඉන්නකොට මේ බොහොම කොළඹ පැත්තේ ධනවත් නෝනලා වාහනෙන් නතර කරලා අර කුරුල්ල කීයද කියලා අහලා අරගෙන නිදහස් කරනවා. නේද? අර පාපී පුද්ගලයෙක් කරන මෝඩ වැඩේ ඉස්සරහා අර නෝනා ඒ කුරුල්ල ටික නිදහස්. එතකොට ඒ මනුස්සයා ගිහින් කරන්නේ සල්ලි ටික සාක්කුවේ දාගෙන ආයි කුරුල්ල ටිකක් අහුලගෙන ඇවිල්ලා අල්ලගෙන ඇවිල්ලා පාරේ කූඩුවකට දාලා වාහනවලට පෙන්න පෙන්න ඉන්නවා. එතකොට මොකද කරන්නේ? තවත් පිරිසක් ඇවිල්ලා ඒ කුරුල්ල ටික නිදහස් කරලා දානවා. ඉතින් මේක එක්තරා නිකන් ජාවාරමක් වගේ. මේක ඇතුලේ තියෙන්නේ ප්‍රෝඩාව. ඉතින් කුරුල්ලෝ නිදහස් කළාට කුරුල්ලෙක්ගේ බව ගමන වෙනුවෙන් අනේ පින්වත්නි අපට පොඩ්ඩක්වත් බලපෑම් කරන්න බෑ. අපි මේ බණ කිය කියා මිනිසුන්ගේ බව ගමන දුර්වල කරන්නට අනුශාසනා කළාට, අපි මේ ධර්මයේ කිය කියා මිනිසුන්ගේ බව ගමන දුර්වල කරන්නට අපි අනුශාසනා කළාට පින්වත්නි අපිට කවදාකවත් පුළුවන්කමක් නැහැ, කිසිම දවසක අපිට පුළුවන්කමක් නැහැ කෙනෙක්ගේ බව ගමන වෙනුවෙන්, විශේෂයෙන්ම තිරිසන් සතෙක්ගේ බව ගමන වෙනුවෙන් අපිට කවරාකාරයකවත් පින්වත්නි බලපෑමක් කරන්න බෑ. ඉතින් අපි හිතනවා කුරුල්ලෝ නිදහස් කළාට පස්සේ ඒක මහ විශාල දෙයක් කියලා. ලෝකේ සැබෑ නිදහස වන්නේ සදාතනික විමුක්තිය. ඒක අපට මේ සතෙකුට මුදල් දීලා පරිත්‍යාග කරන්න බෑ. අපිටත් මුදල් දීලා ඒක ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ප්‍රඥාව වඩා තමයි අපිට ඒක ලබා ගන්නට වෙන්නේ. එහෙනම් ලෝකයේ සැබෑ දානේ කියන්නේ අභය දානයත් හොඳයි තමයි. ඒක අපි හැමදාම කරමු. නමුත් ලෝකයේ සැබෑ දානේ කියන්නේ මමත් ඉන්න, මගේ කියන අයත් ඉන්න මට්ටමට මාතුල සංඥා සහගත කමක් පවතිනවා, දිට්ටි සහගත කමක් පවතිනවා. මෙන්න මේ දිට්ටි අතහැරලා දාන එක, සංඥාව අතහැරලා දාන එක, ඒබඳු සිතක් තියෙනවා ඒක අතහැරලා දාන එක, ඒක ලෝකයේ ශ්‍රේෂ්ඨම දානයක්. අතහැරිනවා, අතහරිනවා. ඇයි? ඒක ඇතුලේ අර චිත්ත විපල්ලාස වලට අහු වෙන්න තියෙන අවකාශය නැහැ. ඒ නිසා සංස්කාර ටික අතහැරියා වෙනවා එතකොට. එතකොට ලෝකයේ සංස්කාර ටික අතහරින එක තරම් සුන්දර අතහැරීමක් නැහැ. එතකොට මේ සංස්කාර ටික අතහැරියා කියන්නේ සියලු සංස්කාරයන්ගෙන් හිත සමනේ වෙන්න පටන් ගන්නවා. තබ්බ සංඛාර සමතෝ. සියලුම සංස්කාරයන් සමනේ වෙන්න පටන් ගන්නවා යාගේ සිත තුල. එතකොට මේක තමයි බුද්ධ ශාසනයේ පැහැදිලි කරන සැබෑ දානාර්ථය. එතකොට මේ දානාර්ථය තුල බුද්ධ ශාසනයේ සීලයක් පෙන්වන්නේ දානං සීලංච නික්කම්මං කියලා. අපි බුද්ධ ශාසනයේ ගුණධර්ම ගැන කියන හැම වෙලාවකම දානේ ළඟට කියන්නේ සීලය. ඇයි දානේ ළඟට සීලය කියන්නේ? පින්වත්නි මේ විදියට සංඥා විපල්ලාසයට, දෘෂ්ටි විපල්ලාසයට, චිත්ත විපල්ලාසයට මේ අපේ සිත අහු වෙන්නේ ඇයි? පින්වත්නි සංඥා විපල්ලාස වලට අහු වෙන්නේ සංඥා ස්කන්ධයේ පහළ වීමෙන්. සංඥා ස්කන්ධයේ පහළවන්නේ රූප දැකීමෙන්, ශබ්ද ඇසීමෙන්, ගඳ සුවඳ දැනීමෙන්, රස දැනීමෙන්, පහස දැනීමෙන්, මනසට අරමුණු ගොඩ නැගීමෙන් තමයි මේ තත්වය අපි තුල සිද්ධවන්නේ. එතකොට ඒ නිසා රූප දැකීමෙන් තොරව සංඥා විපල්ලාස වලට ඉඩ නැහැ. දිට්ඨි විපල්ලාස වලට ඉඩ නැහැ. චිත්ත විපල්ලාස වලට ඉඩ නැහැ. ශබ්ද ඇසීමෙන් තොරව සංඥා විපල්ලාස වලට, චිත්ත විපල්ලාස වලට, දිට්ඨි විපල්ලාස වලට ඉඩ නැහැ. පින්වත්නි අපට ගඳ සුවඳ රස පහස දැනීමෙන් තොරව සංඥා විපල්ලාස වලට, චිත්ත විපල්ලාස වලට, දිට්ඨි විපල්ලාස වලට අපිට අවකාශයක් ඇත්තේම නැහැ. ඒ නිසා අපි මේ බාහිර ලෝකයක් එක්ක, අපි බාහිර ලෝකයට අයිති සාධකයක් ලෝකයට අපිට බලපෑම් කරන්න බෑ. ඒ නිසා එළියේ ලෝකයට බලපෑම් කරන එක, වෙනස්කම් කරන්න උත්සාහ කරන එක තුල අපට ඉතිරිවන්නේ ඉතාම වෙහෙසකර තත්වයක් විතරයි. අපට ඉතිරි වෙන්නේ මහන්සියක් විතරයි. මොකද එළියේ ලෝකයට බලපෑම් කරන එක කිසිම තේරුමක් නැහැ. අපි මේ ලෝකයෙන් නික්මෙනවා නම් අපි කෙලෙසුන්ටමයි අභියෝග කළ යුතු වන්නේ. බාහිර තත්ත්වයට අභියෝග කරන්න උත්සාහ කරන එකම පින්වත්නි ඒක හරියට මදුරු පියාපතකින් මහා මේරු පර්වතයේ වහන්න හදනවා වගේ වැඩක්. කරන්න නම් බෑ කවදාවත්. මදුරු පියාපතකින් මහා මේරු වහන්න පුළුවන්ද? බෑනේ. උදැල්ලකින් පුළුවන්ද මේ පොළොව කන පිට හරවන්න? පින්වත්නි කවදාවත්ම බෑ. උදැල්ලක් අරගෙන ගිහින් කෙනෙකුට පුළුවන්ද මේ මහ පොළොව ඔන්න බලන්න මම මහ පොළොව අනිත් පැත්තට හරවලා පෙන්වන්නේ කියලා කවුරු හරි කෙනෙක් මහ පොළොව කොටාගෙන යනවා පොළොව කන පිට ගහන්න කියලා හිතාන. පොඩි උදළු කෙටියක් අරගෙන ගියපු මිනිස්සෙකුට මහ පොළොව අනිත් පැත්ත හරවන්න බෑනි. අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ ලෝකයට පුද්ගලයා තුල කරන පුද්ගලයා කරන බලපෑම් කරන්න බෑ ඇත්තටම. දැන් ලෝකයේ බලපෑම් කළ හැකි පුද්ගලයන් වර්ගීකරණය කරලා තිනවා. ඒකට වෙබ්සයිට් එකක් තිනවා. ලෝකයට බලපෑම් කරන්න පුළුවන් කොච්චර යාන්ට ලෝකයට බලපෑම් කරන්න පුළුවන්ද? පින්වත්නි මෙහි මොන නිර්ණායක හැදුවත් අපට ලෝකයට බලපෑම් කරන්න බැහැ. ඒකට හේතුව තමයි අපි ලෝකයට අයිති සාධකයක් මිසක් ලෝකය අපේ සාධකයක් නෙමෙයි. අපි ලෝකයට අයිති සාධකයක් මිසක් ලෝකය අපේ සාධකයක් නෙමෙයි. ලෝකය අපේ සාධකයක් කියලා හිතන්න ස්වභාව ධර්මිය අපට නිසි පාඩම් උගන්වන්න ලෑස්ති වෙනවා. ස්වභාව ධර්ම විවිධ විදියට අපට පාඩම් උගන්වන්න ලෑස්ති වෙනවා. ඒ පාඩම් ඉගෙන ගන්න පාටක් ලංකාවේ ලෝකයේ මිනිසු තුල අපට පේන්නේ නැහැ. ඔවුන් තවදුරටත් ලෝකයට බලපෑම් කරන්න උත්සාහ කරනවා. විවිධාකාරයෙන් උත්සාහ කරනවා. එතකොට දැන් අපි දැනගන්න ඕන පින්වත්නි මේ ලෝකය අපට මුණ ගැහෙන මට්ටම තුල තමයි අර විපල්ලාස සහගත අරබුදයට අපි හසු වෙලා යන්නේ. අර විපල්ලාසගත අර්බුදයක් තිබ්බනේ ඒ අර්බුදයට අපි අහුවෙලා යන්නේ පින්වත්නි ලෝකය අපට හම්බ වෙන තත්ත්වය තුළ හමු වෙනවා ලෝකය. ලෝකයෙන් අපිට වෙන් වෙලා වාසය කරන්න පුළුවන් කමක් නැහැ. ඝන කැලෑවකට ගියත් ලෝකයෙන් වෙන්ව වාසය කරනවා කියලා වෙන්ව වාසය කරන්න බෑ පින්වත්නි. ලෝකයෙන් වෙන්ව වාසය කරන්න උවමනක් නැහැ ඇත්තටම. අපි කවදාවත් ලෝකයෙන් වෙන්ව වාසය කරන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. එතකොට ලෝකෙන් අපි ලෝකයේත් එක්ක එකතු වෙලා ඉන්නකොට ඒ ලෝකයේත් එක්ක එකතු වෙලා ඉන්න එක ඇතුලේ කෙලෙස් සමග වාසය නොකර ඉන්නයි අපි වගේ බලා ගන්න ඕන. ලෝකයේ සමග එකතු නොවි ඉන්නවා කියන එක පින්වත්නි මා විශාල දුක්ඛදායක වැඩපිළිවෙලක්. අසාර්ථක වැඩපිළිවෙලක් කිසිම ප්‍රතිඵලයක් නැති දෙයක් පින්වත්නි. කිසිම ප්‍රතිඵලයක් නැති දෙයක්. එනිසා අපිට ලෝකේ මුණ ගැහෙන මට්ටම තුල තමයි සඤ්ඤාවේ විපල්ලාස, සිතේ විපල්ලාස, දෘෂ්ටි විපල්ලාස කියන අර්බුදේ විපල්ලාසගතකමින් සිත මුදව ගන්න නම් මාව වැටහෙන මගේ කියලා ගන්න පුළුවන් සවිඥානික ලෝකේ වැටහෙන කම අතහැරලා දාන්න ඕනේ. අතහැරින්න පුළුවන් මට්ටම දානේ. ඒ අතහරින්න පුළුවන් මට්ටමට අපි කියන්නේ දානයේ ඉහළාර්ථය. දානේ බොහෝම ගැඹුරු අර්ථයක් ඒක. දානේ තුල පවතින ඉතාම ගැඹීර අර්ථයක් තමයි ඒක. එතකොට දානේ ගාවටම සීලය කියන්නේ මේ විපල්ලාස සහගත අර්බුදයට යම් කෙනෙක් හසු වෙනවා නම් මේ විපල්ලාස සහගත අර්බුදයට යම් කෙනෙක් පින්වත්නි අහු වෙනවා නම් අහු වෙන්නේ එයා තුල විපල්ලාස කෝලහලයක් තමා තුල පැන නගින්නේ එයාට ලෝකය මුණ ගැහෙන මට්ටමේදී. එයාට ලෝකයේ මුණ ගැහෙන මට්ටමක් තියෙනවනේ පින්වත්නි. එතකොට එයාට ලෝකයේ මුණ ගැහෙන මට්ටම තුල එයා ප්‍රවේසම් සහගත වෙන්න ඕන. ලෝකයේ මුණ ගැහෙන මට්ටම හම්බ වෙන මට්ටම ලෝකයේ හම්බ වෙන මට්ටම තුල එයා මොකද කරන්න ඕන? ලෝකයේ හම්බ වෙනකොට ලෝකයේ හම්බ වෙන්නේ පින්වත්නි මේ අර මේ ඇසට රූප කනට ශබ්ද ආදි වශයෙන්. අන්න එතනදී එයා තුල වෙනද වගේම අහුවෙන ලෝකයේ මුණ ගැහෙන தত্ত্বය විමස විමසා විශ්ලේෂණය කර කර දුවන එක කිසිම තේරුමක් නැහැ පින්වත්නි. හම්බ වෙන ලෝකයේ විමස විමසා විචාර දුවන එක කිසිම තේරුමක් නැහැ. ඒ නිසා ලෝකයේ මුණ ගැහෙනකොට ඒ මුණ ගැහෙන ලෝකය ප්‍රතිචාර නොදක්වා නෙමෙයි ප්‍රතිචාර දක්වලා තැරලා දාන්න පුරුදු වෙනවා. අන්නේ ප්‍රතිචාර දක්වලා මනාප අමනාප වශයෙන් තමන්ට ගෝචර නොවුනොත් තමයි අපට අතාරින්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන්නේ මුණ ගැහෙන ලෝකය මනාප වශයෙන් අමනාප වශයෙන් අපේ අභ්‍යන්තර සිත මුණ ගැහෙන අරමුණු ටික විශ්ලේෂණය කරන්න පටන් ගන්නවා. හමුවන අරමුණු ටික අපි විශ්ලේෂණය කරන්න පටන්. එහෙම විශ්ලේෂණය නොකොට, අරමුණු වලට අභියෝග නොකොට, හමුවන හමුවන අරමුණු ටික තමන්ගේම අභ්‍යන්තර සිතින් විශ්ලේෂණය කොට පින්වත්නි අතෑරලා දාන්න පුළුවන් මට්ටමට ආරමුණු සම්බන්ධ පුද්ගලයා තුළ ඇතිවෙන සංයමය, අරමුණු සම්බන්ධ ඒ පුද්ගලයා තුළ පැන නගින සංයමය බුද්ධ ශාසනයේ ඉතාම වැදගත් දෙයක් විදිහටයි සලකන්නේ. අන්නේ සංයමය වුවමනා නිසා තමයි දානේ ළඟට බුද්ධ ශාසනයේ සීලය පෙන්වන්නේ. එතකොට දානේ ළඟට සීලය පෙන්නලා බුද්ධ ශාසනයේ එතනම කියනවා දානං සීලංච නික්කම්මං. තුන්වෙනියට නික්කම්මයි ගැන කියන්නේ ඇයි? පින්වත්නි මේවා එකට එකක් මේ ගුණධර්මවල සහසම්බන්ධයක් පවතිනවා. නික්කම්මය කියලා කියන්නේ මේ අපි මේ වාසය කරන්නේ කාම භූමියේ. එතකොට මේ කාම භූමියේ අපේ සිත ස්වභාවයෙන්ම කාම ධාතු ඇසුරු කරනවා. ඒ නිසා අපේ සිත ස්වභාවයෙන්ම කාමයන් පදනම් කරගෙන කැමැත්ත මුල් කරගෙන අපේ දෘෂ්ටිය නිර්මාණය වෙනවා. ස්වභාවයෙන්ම අපි ඉන්න තැන අනුව කාමයන් පදනම් කරගෙන කාම සංඥා ගොඩනැගෙනවා. ස්වභාවයෙන්ම අපි තුල කැමැත්ත පදනම් කරගෙන කාමයේ පදනම් කරගෙන හමුවන අරමුණු ටික කල්පනා කරන්න, පරිකල්පනාවන් ගොඩනගන්න පටන් ගන්නවා. ඒ පරිකල්පනාවන් ගොඩනැගීම තුල, ඒ පරිකල්පනාවන් ගොඩනැගෙන හැම වෙලාවකම කාම ඡන්දය අපේ සිත තුල පැන නගිනවා. එතකොට මේ කාම ඡන්දේ පැන නගිනවා කියලා කියන්නේ ඒ කාම ඡන්දේ ඇතුලේ තමයි සත්ත්‍ය දාන, දණ්ඩ දාන, කලහ විවාද, ත්වන් ත්වම්, පේ ශුන්‍ය, මුසාවාද ආදී වශයෙන් ඒ පුද්ගලයා තුල මේ ලෝකයේ ඇතුලේ කෝලහලයේ නිර්මාණය වෙන්නේ. ඇත්තටම කෝලහලයේ නිර්මාණය වෙන්නේ මේ කාම ධාතුව පදනම් කරගෙන. මේ කෝලහලයේ අපි තුල ගොඩ නැගෙන්නේ කාම ධාතුවම පදනම් කරගෙනයි. එතකොට මේ කෝලහලයේ ගොඩ නැගෙනකොට ඒ පුද්ගලයා තුල දැන් අර අරමුණු වලට ප්‍රතිචාර දැක්වීමේදී අතුල සංයමයේ තියෙනවා. පළවෙනි එක මොකද්ද? දානාර්ථයේ තුල මමත් ඉන්න, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්න මට්ටමට තමා තුල සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස සහගතකම පිළිබඳ යා හඳුනාගෙන ඇත්තටම ඒ පුද්ගලයා තුල අර මමායනේ අතහැරලා දාන්න පුළුවන්. එයා තුල ධර්මය අරමුණු කරගෙන කැමැත්තක් තියෙනවා. ඒකෙන් ඇතුළේ යාට උවමන ද නිවන් දකින්න යන පාර මේ කියන්නේ. සත්‍ය අවබෝධය කරා යම් පුද්ගලයෙක් ඉස්සරහට යනවා නම් ඒ සත්‍ය අවබෝධය කරා යන කෙනා මෙන්න මේ විදිහට කල්පනා කරන්න ඕන, විමසන්න ඕන, තේරුම් ගන්න ඕන. මේ විදිහට කල්පනා නොකොට තේරුම් නොගෙන පින්වත්නි අපට කවදාවත්ම අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ ඇත්තටම. එතකොට ඒ ශ්‍රාවකයා මොකද කරන්න ඕන? ඒ ශ්‍රාවකයා කරන්න ඕන ඉතාම වැදගත් දෙයක් තමයි ඒ ශ්‍රාවකයා තුළ මේ නික්කම්මය, අර කාමයන් සමග එකතු නොවී වාසය කරන එක නික්කම්මය කියන්නේ. ඕලාරික කාමයන් සමග එකතු වෙලා වාසය කරනකම අපි තුළ තියෙනවා. එතකොට යා තුන්වෙනි පියවර විදිහට දැනගන්න ඕන මේ ඕලාරික කාමයන්, වස්තුකාම, ක්ලේශකාමයන් මා තුළ නඩත්තු වෙන්නේ ඇයි? ඇයි මා තුළ මෙබඳු නඩත්තුවක් සිද්ධ වෙන්නේ? මෙබඳු නඩත්තුවක් මා තුළ සිද්ධ වෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නොව, මෙබඳු නඩත්තුවක් මා තුළ සිද්ධ වෙන්නේ කාම ධාතුව නිසා, කාම සංඥා නිසා, කාම දෘෂ්ටිය නිසා, කාම සංකල්පනා නිසා, කාම ඡන්දය පදනම් කරගෙන මා තුළ නිරන්තරයෙන් මගේ සිතුවිලි ප්‍රවාහය වැඩ කරන හේතුව මම මේ ඇවිල්ලා ඉන්න තැන, මගේ ප්‍රතිසන්දිය පිහිටපු තැන, ඒ පිහිටපු කාමයේ බලපෑමක් තියෙනවා. මෙන්න මේ தত্ত্বය ඊටාම මනවින් තේරුම් ගන්නවා. එමෙ තේරුම් ගන්න පින්වත්නි මේ කාමයන්ගින් සිත ක්‍රමානුකූලව නික්මෙන්න පටන් ගන්නවා. ඒ කාමයන්ගින් සිත ක්‍රමානුකූලව නික්මීම පිණිස මේ දක්වාම කතා කරපු අවකාශය ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් විදියට විමසන්න ගන්නවා. මොකද්ද මේ ඔක්කොම මානසික අර්බුදයක් ඇතුලේ පැන නගින තත්ත්වයන්? මමත් ඉන්න, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්න මට්ටම කියන්නේ මානසික තත්ත්වයක්. එතකොට මේ මානසික තත්ත්වේ පැන නගින්නේ අරමුණු ඇසුරු කරගෙන පැන නගින මේ මානසික තත්ත්වෙමයි සංවර්ධනය වෙන්නේ. මමත් ඉන්න, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්න. ඒක ඇතුළේම කාම ධාතුව, කාම සංඥා, කාම දෘෂ්ටිය, කාම සංකල්පනා, කාම ඡන්දේ පදනම් කරගෙන වැඩ කරන්න වෙලා තියෙන්නේ. මම සහ මගේ කියලා ගන්න පුළුවන් ලෝකයක් මේ මේ භූමිය තුල තියනවා කියන බරපතල විශ්වාසයත් එක. මෙන්න මේ පැන නගින මානසික ප්‍රවාහය, මේ මානසික ප්‍රවාහය දුකක් විදිහට දුක්ඛාරය සත්‍ය විශේෂ සංග්‍රහ කරලා බලන්න පටන් ගන්නවා. එතකොට මේ මානසික ප්‍රවාහය දුක්ඛ සමුදයාරය සත්‍ය විශේෂ, මේක දුකක්, මේ මේ මම ඉන්නවා කියලා වැටහෙන එකම දුකක්, මගේ කියලා ගන්න පුළුවන් සවිඥානික ලෝකයක් වැටහෙන එකම මහ විශාල දුකක් විදියට දුක්ඛාරය සත්‍ය විශේෂයෙහි මේ ස්වභාවය නිර්රතුරු අපි සංග්‍රහ කරලා බලන්න පුරුදු වෙනවා. අන්නේ සංග්‍රහ කරලා බලන්න පුළුවන් වෙන එකට අපි කියන්නේ ප්‍රඥාව කියලා. ඇයි දුක්ඛාරය සත්‍ය විශේෂ සංග්‍රහ කරලා බලනවා? දැන් යම් කෙනෙකුට මේ తত্ত্বය දුක්ඛාරය සත්‍ය විශේෂ සංග්‍රහ කරලා බලන්න බැරි නම් මේ తত্ত্বය පින්වත්නි දුක්ඛාරය සත්‍ය විශේෂයෙහි අපට සංග්‍රහ කරලා බලන්න බැරි නම් ඒ විදිහට සංග්‍රහ කරලා බලන්න බැරි එකම දුක්ඛේ අඥාන දුක්ඛාරය සත්‍ය පිළිබඳ ඥානගත වීමට බැරිකම. එතකොට දුක්ඛේ අඥානං කියන භාවය අපි ධර්මීය තෝරන්නේ මොන අර්ථයකින්ද? අවිද්‍යාර්ථයෙන්. ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාවේ අර්ථය තමයි දුක්ඛේ අඥානං. දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ නුවණ එයාට නැහැ. දැන් එයාට අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි ප්‍රඥාව කියලා කියන්නේ දුක්ඛේ ඥානං. දුක්ඛේ ඥානං. දැන් එයාට තියෙනවා දුක පිළිබඳ ඥානයක්. දුක පිළිබඳ එයාට තියෙන මොකද්ද? දුක පිළිබඳ ඥානයක් තියෙනවා. දුක්ඛාරය සත්‍ය පිළිබඳ ඥානයක්. මොකද්ද දුක්ඛාරය සත්‍ය? මේ මමත් ඉන්න, මගේ කියලා ගන්න පුළුවන් අයත් ඉන්න මට්ටමට සවිඥානික ලෝකය, බාහිර අභ්‍යන්තරික සවිඥානික ලෝකය වැටහෙන කමක් තියෙනවනේ. මේ වැටහෙනේ කම මයි දුක. මා දැන් අද අත්දකින යම් තාක් දුකක් තිබේද, භික්ෂුවක් විදියට හෝ මා බලඳන යම් දුකක් තිබේද, මේ දුක මමත් ඉන්න, මගේ කියන අයත් ඉන්න මට්ටමට මා තුල සංඥා විපල්ලාස සහගත, චිත්ත විපල්ලාස සහගත, දිට්ඨි විපල්ලාස සහගත කමක තත්වයක්. එතකොට මෙන්න මේ தત્ත්වය දුක්ඛාරිය සත්‍ය විශ්ේ හැම වෙලාවකම සංග්‍රහ කරලා බලන්න පුළුවන්කම තමයි ප්‍රඥාව. දැන් බලන්නකෝ, දානේ තියෙනවා, සීලේ තියෙනවා, නික්කම්මේ තියෙනවා, ප්‍රඥාව තියෙනවා. එතකොට දැන් මේ දුක්ඛාරිය සත්‍ය විශ්ේ සංග්‍රහ කරලා බලන්න තරම් අපට හයියක් නැහැ. එච්චර අපිට අපි තුල එහෙම ප්‍රබල ධර්මයක් වැඩිලා නැහැ. අපි තුල එහෙම හයියක් නැහැ පින්වත්නි. ඒතකොට එහෙම හයියක් නැහැ. ඒ නිසා අපිට මේ බණ ඇහෙන වෙලාවට, ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරන වෙලාවට, මේ යම් කිසි බුද්ධ ශාසන ඉදිරියේදී අපිට මෙහෙම දුක්ඛාරය සත්‍ය විශ්ේ සංග්‍රහ කරලා බලන්න පුළුවන්කම තිබුණාට පරිබාහිර තත්වයන් තුල අපි වැඩපළ කරනකොට, රැකී රක්ෂා කටයුතු කරනකොට, එදිනෙදා අපේ කෘත්‍යයන් කරනකොට අපට පින්වත්නි මේ විදිහට සංග්‍රහ කරලා බලා ගන්න පුළුවන්කමක් නැහැ. මේ විදිහට අපිට සංග්‍රහ කරලා බලා ගන්න පුළුවන්කමක් නැහැ. ඒතර අපිට මේ විදිහට සංග්‍රහ කරලා ගන්න බැරි නිසා අපි මොකද කරන්නේ? ප්‍රඥාව ළඟටම යොදනවා. වීරිය හැම වෙලාවකම වීරිය කරනවා. දැඩි සිතක් උපදවා ගන්නවා. දැඩි වීරියකින් ජවයක් ගන්නවා. නිතර නිතරම වීරිය කරනවා. ඒ කියන්නේ වීරිය කරද්දී මේ දුක්ඛාරය සත්‍ය කුසලයේ විදිහටත්, දුක්ඛේ අඥානං කියන ස්වභාවය අකුසලයේ විදිහටත් නිරන්තරයෙන් විමසන්න ගන්නවා. එතකොට ලෝකේ ප්‍රබලතම කුසලයේ විදියට යාට වැටෙන්නේ කෙනෙකුට දාන ටිකක් දෙන එක, සතෙක් කූඩුවකින් නිදහස් කරන එක, ගවයෙක් අරගෙන කාට හරි මේ නිදහස් කරලා දෙන එක, මේ කාට හරි කිරි ගන්න කියලා හරි මොනවා හරි දෙයකට ගවයෙක් නිදහස් කරන, දැන් විසක් කාලේ මිනිසු ලෑස්ති වෙන්නේ ඔය දේවල් වලටනේ. එතකොට ඒවත් හොඳයි. නමුත් ඒවට වඩා යාට ලෝකේ විශාලම කුසලයේ විදියට වැටෙන්නේ, බරපතලම කුසලයේ විදියට යාට තේරෙන්නේ වැටෙන්නේ මොකද්ද? බරපතලම කුසලයේ විදියට යාට වැටෙන්නේ කුස මේ දුක්ඛාරය සත්‍ය. එයාට දුක්ඛාරය සත්‍යයක්, දුක්ඛාරය සත්‍ය පිළිබඳ ඥානයක් තියෙනවා. ඒ කුසලයේ දුක්ඛේ අඥානං කියන භාවය අකුසලයේ විදියට යාට වැටෙනවා. එතන වීරිය. දැන් බලන්නකො, දානේ, සීලේ, නික්කම්මය, ප්‍රඥා, වීරිය. මේ පාරමිතා වල මේවනි බුදුරජාණන් වහන්සේ නමක් ආපු ගමනේදී පුරලා තින. අපිත් මේවා දියුණු නොකළොත් අපිටත් නිවන් දකින්න බෑ. ඇත්තටම බුදු කෙනෙක් මේවා දියුණු කර කර තමයි නිවන පිණිස අභිලාෂය ගොඩනගා ගත්තේ. එතකොට ඒත් එහෙම වීරය කරනකොට ඒ පුද්ගලයාගේ සිත උපශාන්ත වෙන්න ගන්නවා. මේ පුදුමාකාර විදියට ලෝකය තුළ යා තුළ සංයමයක් එනවා, ඉවසීමක් එනවා. ඒකට අපි ශාන්තිය කියනවා. එතකොට ඒ ඉවසීම ඇතුලේ පින්වත්නි, ඒ පුද්ගලයාට ලෝකයේ සත්‍ය වැටහෙන්න ගන්නවා. මොකද සත්‍ය යථාර්ථයේ තේරෙන්න ගන්නවා. මොකද යථාර්ථය කිසිවක්වත් මගේ වසඟේ නොපවතිය හැකි බව. මොකද යථාර්ථය කිසිවක්වත් මා තුළ නොපැවතිය හැකි. ඇයි එසේ මා තුළ නොපැවතිය හැකි වන්නේ? සියල්ල ඇතිවෙමින් නැතිවෙමින් යන නිසා. හරි, ඇතිවෙමින් නැතිවෙමින් යනවා නම් තත්ත්වේ මොකද්ද? ඇතිවෙමින් නැතිවෙමින් යන එක පාදක වෙන්නේ අනිත්‍යතාවයට. අනිත්‍ය නම් ප්‍රතිලාභේ මොකද්ද? අනාත්මය වසඟේ පවත්ව ගන්න බැරි එක. මෙන්න මේ විදිහට යම් කෙනෙක් දකිනකොට මේ දැක්ම තුළ අදිෂ්ඨානශීලීව ඒ චින්තනය පුරුදු කරගෙන ඉස්සරහට යනකොට ඒක තමයි අදිෂ්ඨානයාගේ. ඒ අදිෂ්ඨානය තුළ තමයි එයා මුළුමහත් ගුණධර්මාවලියම හදන්නේ. එතකොට පින්වත්නි, එයා ලෝකයම ගැන මෑඳහත් වෙන්න ගන්නවා, උපේක්ඛාව. එතකොට මෙන්න මේ ටික අපි දියුණු නොකළොත් අපිට මෙහෙදී නිවන් දකින්නත් බෑ, අනාගතේ නිවන් දකින්නත් බෑ. බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් මේ ටික තමයි පින්වත්නි දියුණු කරගෙන ආවේ. මේ ටික දියුණු කරගෙන දියුණු කරගෙන ඇවිල්ලා මේ දියුණු කරගෙන ආපු ගමනේදී තමයි අපගේ බුදුරජාණන් වහන්සේට අභිසම්බුද්ධත්වයේ මුණ ගැහුණේ. එතකොට ඒ බඳු මුණ ගැහිීමකට අප මේ දේශනාව පාවිච්චි කරන්න ඕන. නිවනට උපනිශ්‍රය වන විදිහට අපේ මේ චින්තන ප්‍රවාහය මේ ධර්මයන් ඔස්සේම ඉස්සරහට දියුණු කරන්න ඕනේ. එතකොට මුළුමහත් ගුණධර්ම පරිපූර්ණ වශයෙන් ලෝකෝත්තරාර්ථයේ මුදුන් පමුණුවාගෙන මෝරන්ට පටන් ගන්නවා. එබඳු මෝරා වැඩෙන ගුණධර්මයන් උදෙසා මේ උතුම් බුද්ධ දේශනාව ඔය පිනතුන්ලා සියලු දෙනාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ මාවී දලු පොත හත්වන පටුමග පදිංචි අග්‍රා සජීවනී මහත්මිය විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. අග්‍රා සජීවනී මහත්මියන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එතුමියට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානයේ උදෙසා ඇයිගේ දායකත්වය හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් පියවරුන් වන WP ස්ටීවන් මහත්මයාට, ප්‍රේමදාස ගාල්ලගේ මහත්මයාට, සෝමාවති මෑණියන් ඇතුළු අනෙකුත් අග්‍රා සජීවනී මහත්මියගේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එත් එක්කම සුජීවත්ව වෙසෙන 2025 මැයි මාසයේ 31 වන දින 51 වන ජන්මදිනය යෙදෙන තෙනුක සංජීව සොහොයුරාට 2025 ජූනි මාසයේ 2 දිනට 4 ජන්මදිනය යෙදෙන සුවහසන් විද්වාන් මුණුබුරාට, විදේශගත බිනුක තිසරගාල්ලගේ පුතණුවන්ට, රසිත අබේ වික්‍රම අජිත් ගාල්ලගේ ස්වාමි පුරුෂයාණන්ට, පින්වත් මහත්මාට සෝමා වික්‍රමසිංහ මෑණියන්ට, දිනිති විශාකා ලේලියට, සහෝදර සහෝදරියන්ට, දරුවන්ට, සියලුම කල්‍යාණ මිත්‍ර හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා. හැම දිනාගේම ලෝකෝත්තර අර්ථයන් සමෘද්ධිමත් වේවා. සුවසේ නිවන් මඟ පූර්ණේ කරගන්නට පිනතුන් සියලු දෙනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත් මේ පිනතුන් ආශිර්වාද කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද අග්‍රා සජීවනී මහත්මිය ඇතුළු පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. ඒත් සමගම මේ උතුම් කුසලානිසංස ධර්මයන් ධර්මශ්‍රවණය කරපු ලක්වාසී, ලෝකවාසී හැම දිනාටම මේ කුසල් බලවත් වේවා. තම තමන්ගේ సంతానගත ජීවිත ධර්මයෙන් පෝෂණය වේවා, ප්‍රඥාවම වැඩේවා, සිත්සේ විදර්ශනා වඩා ගනිත්වා, සුවසේ නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් මේ පිනතුන්ලා සියලු දෙනාටම හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලුම දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ මටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් මාර්ගඵල නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය අපි ඇති කර ගන්නවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.